Dengan keadaan desa kami, ya tak keadaan desa kami, kita terlihat dengan cahaya. Isteri pancasila bersama dengan cahaya, sabda negara nasta itu.
Sambuddhasse namo tassa bhagavato arahato sammasambuddhasse namo tassa bhagavato arahato sammasambuddhasse
Malpahan suatu jawan saitu, perniagaan ඉදම් ප්‍රතිදානියක්ෙන් පස්සරන්න තියෙනවා. කියප්පද තැන්පත් කරන ලද සීල පූජාවන් ලෝතුරු ගුණ විසි පූජා කරන්නේ සපෙර අපි තුරුවන් ගුණ වන්දනා කරමු.
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නිතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විචාරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සතාදේව මනුස්සානං බුද්ධෝ බුද්ධං ජීවිතං යාවනිම්මානං සරණං ගච්ඡාමි සක්කාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකායිකෝ හේහි පස්සිකෝ උපනයිකෝ පච්චත්තං ධම්මං ජීවිතං යාව නිම්මානං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං ගත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලයා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤං යත්තං ලෝකස්සාති සංඝං ජීවිතං නිබ්බානං සරණං ගච්ඡාමි
බුදුරජාණන් වහන්සේගේ අත්පස තැන්පත් කරන ලද මේ සියලු පූජාවන් තුන් ලොවක් සනසා වදාළ මට සැනසීමේ මඟ උදා කර දුන් මගේම ලෞතුරු බුදුරජාණන් වහන්සේටම පූජා කරමි. පූජා වේවා, පූජා වේවා. මා කෙරෙහි අනුකම්පා කොට මටද කරුණාවෙන් මේ සියලු පූජාවන් ඉවසා වදාරත්වා පිළිගනිත්වා යන අදහසින් ඥාන සම්ප්‍රයුක්තව ඒ සම්බුදු පූජාවන් පවත්වන්නට ඒ උපදවාගත යුතු අදහස මා කියවනවා. හොඳින් සිතට මෙනෙහි කරගෙන ඒ අනුව ඒ පූජාවන් සාධුනාදයෙන් පූජා පවත්තමු. ධර්මාලෝකයෙන් අවිද්‍යා අඳුර දුරලු තුන් ලොවට පහනක් බඳු බුදු රජාණන් වහන්සේට ගනඳුර දුරලන මේ පහන් මාලෝක පූජා කරමි. దోష సమనయ కరన్నావు మే బేత్ గిలన్ పసదానయ పూజా కరమి దోష సమనయ కరన్నాసి మాగే ససర రోగ కిలేస్ రోగ సువేవా అమాదం సువేం సువపత్ සියලු තැන්හි හිටියා වූ ශාරීරික උද්දේශක කාර්යභෝගී චෛත්‍ය වන්දනා කරමු මාගේ ස්වාමී වූ බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් සතර දළදා වහන්සේතුළු සියලු තැන්හි වැඩ සිටින්නා සියලු ශාරීරික ධාතුන් වහන්සේලාට මම වැඳ නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා ජයශ්‍රී විජයශ්‍රී බෝධි රාජානං සියලු තැන්හි වැඩ සිටින්නාවු සියලු පාරිභෝගික චෛත්‍ය රාජානන් වහන්සේලාට මම වැඳ නමස්කාර මාගේ නමස්කාරය වේවා නෞකන සමාධි ප්‍රතිමා වහන්සේලාතුළු සියලු තැන්හි පිහිටියා වූ සියලුම උද්දේශික වූ චෛත්‍ය රාජානන් වහන්සේලාට මම වැඳ නමස්කාර කරමි මාගේ නමස්කාරය අනන්ත වූ සසර පටන් ගතවන මේ මොහොත දක්වා මාගේ සිත කය වචන යන තුන්දොරින් සිදු සංඝ රත්නයින්ද
මට සමාව ලැබේවා මට සමාව ලැබේවා මට සමාව ලැබේවා මා විසින් රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්ම මාගේ දෙමව්පියෝද මාගේ ගුරුවරයෝද මාගේ වැඩිහිටියෝද පින් කැමති සියලු දෙවියෝද මියගිය ඥාති හිතවන්තයෝද සියලු ලෝක සත්වයෝද අනුමෝදන් වෙත්වා නියම රැස් කළා සියලු පුණ්‍ය ධර්මයෝ සාදර ගෞරවයෙන් ආදර භක්තියෙන් මමද අනුමෝදන් මටද මේ සංසාර දුකින් අත මිදී නිර්වාණ සුවයම අවබෝධ වේවා නිවන් දකින්වා
සසර කතරින් ඊතර වෙනු කැමැති ගුණවන්ත කාරුණික පින්වත් අද ඔස්ට්‍රේලියාවේ ജിലോൻ പ്രദേശിയ ആശ്രയി വാസേക്കരന് മേ പിൻവത്തന ദിനാമ മേ സുന്ദരു നിവസട്ട് അപ്പി ഹെമക്കിനേക്കുമൈക്കത്തുനെ തഥാഗതധാമേന്ദ ശ്രവണേ കരഗാന തഥാഗതധർമ്മേ തമായി അപ്പട്ട സിയലു ദുഃഖിനി നിമാ കരഗൻ മേ സസര ഗമനേ നിമാവ ദക്കിന്ന ഗതവിന സാംസാരിക ജീവിതയ സുവസേ സെപ്പസേ ദിവി ഗവാന്ന മക കിയല ദിന്നി ഈ തഥാഗത ധർമ്മീയമായി എനിസാദ ദവസേ മേ വിലാവിദി മേ ധർമ്മദേശനാവ് ദേതകട വിഹിദുനു ദേശനാവക് ബവട പത്കര ഗണ്ണായി അപ്പട്ട ആരാധന ലഭുനി ധർമ്മേട്ട ശാസനേട്ട നവക വൂ പിരിസപ്പു കാലയാക്തിസി പ്രായോഗികവേന പ്രഗുണ കരന പിരിസക്കുത്യാണ് ദിപാർശ്വയമ മീ പിരിസാത്തറി രന്തിന നിസാ ഈ ഹെമദിനാട്ടമ ഗലപ്പിന് യം ദാമർദ്ദേശനാക്കറാന്നായി അപ്പട്ട ആരാധനാക്കളി സമഹാര വിളാവട്ട മീ ശാസനെ നവകയ പരണീയ കിയല വിനസക് നോവി പുറുതു പുഹുനു കലായ ഇക്മവാ വഹാ വഹാ ഇക ധർമ്മശ്രവണേ ഈ ഗമുരു യഥാർത്ഥ അവബോധ കരഗന്നിട്ട് സമത്തായ ഈ നവക പിരി സത്രേ ഉണ രണ്ടിന് പുലുവ കിസേ നമുത്ത് അപ്പി മേ വിളാവേ അപ്പി കാട്ട യം അദാസക് ഇക്കത്തു കരഗാന്ന പുലുവങ് ആകാരേ മീ ധർമ്മദേശനാവ് പവത്വന്നിട്ട് അദാസ് കരനു ബുദ്ധരജാനൻ വഹംസേ സമ്മാദിട്ടിം പഹം ഭിക്ഖവേ ദ്വയം വദാമി സമ്മാദിട്ടിയ ആകാര ദിക്കിം വദാല ലോകോത്തര സമ്മാദിട്ടിയ പ്രമുഖ കൊട്ടയത്തി ആര്യഷ്ടാംഗിക മാർഗീയകു ലൗകിക സമ്മാദിട്ടിയ പിരട്ടു കൊട്ടയത്തി അംഗ അടക്കുത്തുന്നഹംസി ഐ ബുദ്ധരജാനൻ വഹംസേട്ട് എഹിമ മാർഗ ദിക്ക പിന്നണ്ണുണി സംസാരി ബഹോ കാലയ കൽപ്പഗണം ഗുണപുരാഗന പാരമീ പുരാഗന ആവി ഇക്കമ അപേക്ഷാവത്തി മേസ്യരു ലോക സത്വയ സംസാര സാഗരയും ഇത്തര കരവാണ്യമി അനാദാസി ഈ ഉദാര അഭിലാഷയും ബുദ്ധത്തെ ഉദിസാമ ജീവിത കെപ്പക്കരനിൻ ആ ഗമനായി ഇതാ സമ്മാ സമ്പുദ്ധത്തേട്ട് പത്തുമി നിമക്കളി സമ്മാ സമ്പുദ്ധത്തേട്ട് പത്വല ഉൻവാഹംസേ തമൻ വാഹംസേ അവബോധ കരഗത്ത് ධර්මයේ පිළිබඳව ගැඹුරින් විමසන්න වුණා. ඒ ගැඹුරු ධර්මයේ අරුත් වැටෙනකොට උන්වහන්සේට අදහසක් පහළ වුණා. මෙවන් ධර්මයක් මේ කාමයේ ඇලුණු, කාමයේ ගිලුණු, කාමයේ බැඳුණු, කාමයෙන් රත්තුණු මේ ලෝකයට දරා ගන්න පුළුවන් වේවිද, අවබෝධ කරගන්න පුළුවන් වේවිද කියන අදහස බුදු හිතේ පහළ වුණා. ඒ සමගම මහා බ්‍රහ්මයාගේ අයදුමත් බුදුරජාණන් වහන්සේ සතු වූ ආසය අනුසය දක්නා නුවණ ඒ නුවණින් ලෝකයේ දෙස පුද්ගල නානත්වයන් පිළිබඳව උන්වහන්සේ විමසා බැලුවා. අන්න ඒ වෙලාවේ උන්වහන්සේට පෙනුණා මහරජස්ක අය වගේම අල්ප රජස්ක වූ පිරිසකුත් ලෝකේ ඉන්න බව. අල්ප රජස්ක කිව්වේ කෙලෙස් බහුලාය. මහරජස්ක කිව්වේ කෙලෙස් බහුලාය. අල්ප රජස්ක කියලා කිව්වේ කෙලෙස් අඩු අය. උන්වහන්සේ දැක්කා මේ ලෝකය තුල කෙලෙස් වල අඩු වැඩි අය දෙපිරිසක් ඉන්න බව. උන්වහන්සේ එදා තීරණය කළා ඒ කෙලෙස් අඩු අයව මේ සංසාර සාගරයෙන් එතර වෙන්න පිහිට වෙන්න පුළුවන්. මඩෙහි යටගෙන මඩදිය ඉක්මවා උඩට මතුණු පියුම් කැකුලකට හිරුගේ පහස නොලදවොත් ඒ මල විකසිත වෙන්නේ නැහැ. ඒ උඩට මතුණු ඒ පියුම් කැකුලට හිරුගේ පහස ලැබුණොත් ඒ මල විකසිත වෙලා ලෝකයේ සෝභමාන කරනවා. ඒ වගේම මේ මිනිස් සමාජයේම උපන් උඩට මතුණු නෙළුම් කැකුලක් වැනි හදවත් ඇති අය උන්වහන්සේ දුටුවා. දහමේ පහස ඒ අය නොලදවොත් ඒ හදමල් විකසිත නොවන බව, ලෝකයේ සෝභමාන නොවන බව උන්වහන්සේ දැන දැක වදාලා. එනිසා උන්වහන්සේ තීරණය කළා ඒ අල්ප රජස්ක වූ පිරිස් හොයාගෙන ගිහිල්ලා එයාට පිට වෙන්න. එතෙන් පටන් උන්වහන්සේ හැම උදෑසනකම මහා කරුණා සමාපත්තියට සමවදිමින් ඒ සුදුසුකම් ලදාය අල්ප රජස්කාය මේ ධර්මයේ ගෝචර කරගන්න පුළුවන් අය කොහේද ඉන්නේ කියලා හැම උදෑසනකම විමසුවා. ඒ අය ඈතක දුරක කොතනක හිටියා උන්වහන්සේ ඕන් කරා වැඩම කොට ඒ මග කියලා දුන්නා. දුකෙන් එතර වෙන්න පිට වුණා. හැබැයි උන්වහන්සේ ඒ සමගම දුටුවා එවන්දු සුදුසුකම් නැති තවත් බොහෝ පිරිසක්. ඒ පිරිසත් බුදුරජාණන් වහන්සේගේ කරුණා ඇසට ලක් වුණා. ඒ අය පිළිබඳවත් මහා කරුණාව ඒ ආකාරයෙන්ම පැවතුණා. උන්වහන්සේ බුදු නුවණින් විමසා බැලුවා මේ මහා රජස්කාය සුදුසුකම් සපයාගෙන නැති අය සුදුස්සන් බවට පත් කරගන්නේ කෙසේද? ඒ උන්වහන්සේගේ නුවණින් විමසා බැලීමේ ප්‍රතිඵලයක් හැටියටයි සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ලෝකෝත්තර මාර්ගයට අතිරේකව ලෞකික ප්‍රතිපදාවක් උන්වහන්සේට පණවන්න උනේ. එතකොට ඒ ලෞකික ප්‍රතිපදාවක් සසර යන්න නෙමෙයි, සසර දීර්ඝ කරගන්න නෙමෙයි, සසරේ පරණ වෙන්න නෙමෙයි. උන්වහන්සේ අපේක්ෂා කළේ අපි ළඟ තියෙන නසුසුකම් ටික දිනෙන් දින ඉවත් කරගෙන සුදුසුකම් ටික මතු කරගන්න. ඒ සුදුසුකම් ටික මතු දවසක හෝ මතු කරගෙන මා හමු වෙයි නොවුනත් මගේ ශ්‍රාවකයන් හමු වෙයි හෝ කල්යාණ මිත්‍රත්වයේ ලබාගෙන මේ හැම දිනද සසර කතරින් එතර වේවා කියන අධ්‍යාසයමයි අභිලාෂයමයි ඒ බුදු හිතේ පහළ වුණේ. එහෙත් අපි අද දවසේ නුසුදුසුකම් ඉවත් වී සුදුසුකම් මතුවෙන ආකාරයෙන් දාන සීල භාවනා සංඛ්‍යාත ඒ ලෞකික මග වඩනවද කියන කාරණාව ප්‍රශ්නයක්. බුදුහාමුදුරුව පිරිනිවිලක් 2500 ගණනක් ගෙවි ගිහිල්ලා මේ තරම් සුදුස්සංගේ අඩුවක් උනේ අපි දන්සිල් භාවනා නොකළ නිසාම නෙමෙයි. ඒ දාන සීල භාවනා ලෞකික මග බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයෙන් අපට හමු නොවුණු නිසා අපි දාන සීල භාවනා ලෞකික ප්‍රතිපදාව පුරන්නේ බුදුහාමුදුරුව වදාළ අපේක්ෂාවන් ඉටු වෙන ආකාරයෙන් නොවන බවයි කියන්නේ. බුදුහාමුදුරුව ලෝකෙ පහළ වෙන්න කලිනුත් දාන සීල භාවනා මේ තුනම තිබුණා. ඒ සීල භාවනාදී පිළිවෙත් කොච්චර දියුණුද? අසිත කාල දේවල ආලාර කාලාම උද්දකාරාම පුත්ත වෙණි අය අෂ්ට සමාපatti දක්වා ඒ දැහෙන් මඟ වැඩපු උතුමෝ එදා ලෝකේ හිටියා. මහා මායා දේවියද බෙහෙවස් සමාදන්ව සිටි බවයි අපි දන්නේ. විවිධ ආගම් ශාස්ත්‍රූවරු ඒ ශ්‍රාවකයෝ සිව්පසයෙන් උපස්ථාන කළ දායකයෝ හිටියා. ලක්ෂ ගණන් වැයකට දන් දෙන දන් දානපතියෝ හිටියා. දාන සීල භාවනා කියන තුන් පින්කම් එදත් තිබුණා. බුදුහාමුදුරුවෝ ලෞකික ප්‍රතිපදාව හැටියට පැනෙව්වේ එදා ලෝකෙ පැවති දේද? එදා ලෝකෙ පැවති දේම අනුමත කළා නම් අපි අද කරන විදිහ හරි. හැබැයි අපි දන්නවා බුදුහාමුදුරුවන්ගේ පළවෙනි ධර්ම දේශනාවෙදිම තමන් වහන්සේගේ අවබෝධය පිළිබඳව සිංහනාදයක් නගනවා. පුබ්බේ අනනුස්සුතේ සුධම්මේසු. පෙර නොයසූ විරු දහමක් මම අවබෝධ කළේ එබඳු දහමක් ලෝකෙට දේශනා කරන්නේ. එහෙනම් උන්වහන්සේ පෙර පැවති දේ උන්වහන්සේලෝ පහළ වෙනකොට පැවති දේ අනුමත කළා වෙන්න බෑ. පෙර නොයසූ විරු දහමක් නම් කියන්නේ. එහෙනම් අපට ඒ පළවෙනි බුදු වදනට අනුව අපට විමසා බලන්නට වෙනවා එදා දානේ අද දානේ වෙනස. එදා සීලේ අද සීලේ වෙනස. එදා භාවනාවේ අද භාවනාවේ වෙනස. මෙන්න මේ වෙනස වෙන් වෙන්ව අපට හඳුනා ගන්න බැරි වීමේ ප්‍රතිඵලය තමයි අදත් අපි මේ සසරේ සැරිසරන්නේ. බුදුරජාණන් වහන්සේ මේ මඟ වදාළේ වහ වහ සුදුස්සන් කර ගැනීමේ අපේක්ෂාවෙන්. එහෙත් අපි අනාගත සාංසාරික විපාකයක් දිහා බලාගෙන දෙව්ලොව දිහා බලාගෙන දෙව් සැප ගැන හිතාගෙන සසරේ එවන් සැප උදෙසායි අපි මෙබඳු පින්කම් වල යෙදෙන්නේ. විපාකය පරලොවින් දකිනවා, කර්මය මෙලවින් රැස් කරනවා. එතකොට මේ කර්මය රැස් කරන්නේ විපාකයේ දිහා බලාගෙන විපාකයේ ඇලුනු සිටින්. මෙතන ස්වල්ප දෙයක් අතහරින්නේ තෘෂ්ණාවෙන් නිදහස් වෙන්නේ පුංචි දෙයක ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්නේ. ලොකු කැමැත්තක් ආසාවක් හිතේ උපදවගෙන ලෝභය යටපත් කරලා අලෝභය මතු කරගත්ත වෙන්නේ නැහැ. එහෙම වුණාම දානේදිත් සීලේදිත් භාවනාවේදිත් අපේ අපේක්ෂාව සුගතිය නම් දෙව්ලොව නම් මිනිස්ලොව නම් සැපත නම් ඒ විපාකයේ ඇලුණු සිතින් කරන ක්‍රියාවක්. ඒක එදා පෙර ලෝකේ පැවතිදී මේ ශාසනය තුල ඒ ප්‍රතිපදාව සතර සම්‍යක්පදං වීරියක් හැටියට නූපන් අකුසලයේ නූපදිනසේ උපන් අකුසලය ගෙවෙනසේ නූපන් කුසලය උපදිනසේ උපන් කුසලය වැඩෙනසේ කළ යුත්තක් වෙනවා. දානේද සීලේද භාවනාවද එසේමයි. ඒ සතර සම්‍යක්පදං වීර්ය වඩනවා කියන ක්‍රියාව තුළ සිද්ධ විය යුත්තේ කොහොමද? දවසින් දවස මොහොතින් මොහොත මහා රජස්ක වූ මහා කෙලෙස් සහිත වූ යමෙකු ඒ කෙලෙස් බර ටිකෙන් ටික අඩු කරමින් නූපන් කුසලතාවයයි මතු කරන්නේ. ඒ නූපන් කුසලතාවයේ මතු කරගෙන භාවිතා කළා නම් වැඩුවනම් සුදුස්සන් බවට පත් වෙන්න ඕන. ලෞතුරා දහමේ පහස ලබන්න. ඉතින් ඒ ආකාරයෙන් වඩන ආකාරයෙන් වැඩෙන ආකාරයෙන් ඒ ලෞකික මගද අප හඳුනාගත යුතු වෙනවා. එහෙත් මේ වෙලාවේදී අපි ඒ තරම් ගැඹුරු අදහසක් පැහැදිලි කරලා දෙන්න උත්සාහවත් වෙන්නේ නැහැ. ඒ දේශනාව තුළ අපට පැහැදිලි වෙනවා බුදු සිතේ පහළ විය හැකි ඉලක්ක තුනක්. ප්‍රධානම ඉලක්කය තමයි නුසුදුසුකම් ඉවත් වී සුදුස්සන් බවට පත්කොට ලෞතුරු මගට යොමු කරවීම. දෙවෙනි අපේක්ෂාව තමයි මේ ලබාගත් මිනිස් ජීවිතයෙන් පිරිහෙන්න නොදී ඊළඟට ආත්මභාවය ගුණ පුරා ගන්නට තරම් සුදුසු සුරක්ෂිත භාවයක් හදන එක. දුගතියට නොවැටෙන්නට මඟ සලසන එක. තුන්වෙනි අපේක්ෂාව තමයි ගත කරන ජීවිතයක්, ලබා ගන්න ජීවිතයක් අර්ථපූර්ණ කරවීම. මෙන්න මේ අපේක්ෂා තුනයි උන්වහන්සේට මේ පිළිබඳව අදහස් වෙන්නට ඇත්තේ. අපි මේ වෙලාවේදී මේ පින්වත් පිරිසට පුංචි පැවරුමක් කළොත්, ඔබ දන්න කියන විදිහට, ඔබට මතක් වෙන විදිහට, ඔබට තේරෙන විදිහට සැපදායක, සුවදායක, අර්ථපූර්ණ හොඳ ජීවිතයක් ගෙවන්නෙකු කවුරුන් දැයි සිහි කරගන්න කියලා කිව්වොත්, දැන් ඔන්න ඔබේ මතකයට නැගෙනවා අහවල් අහවල් අයනම් අනේ හර සතුටින් ජීවිතේ ගෙවෙනවා, හරිම සුවසේ ගෙවෙනවා, බොහෝම අර්ථවත් ජීවිත කියලා මතකයට එන සොඳුරු ජීවිත තියෙනවා. දැන් හොඳයි, අපි නැවතත් ඔබෙන් ඇහුවොත්, ඔබ එවන් තෝරා ගැනීමක් කළේ කෙබඳු නිර්ණායක භාවිතා කරලද කියලා ඒකට නිවැරදි ඍජු උත්තරයක් දෙන්න අමාරුයි. හැබැයි ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒ තෝරා ගැනීම සඳහා භාවිතා කළ නිර්ණායක තුනක් තියෙනවා. අපි බලමු එය සැබෑවක්ද කියලා. ඔබ ඒ තෝරාගත් කෙනා අංගවිකල කෙනෙක් වුණා නම්, මන්දබුද්ධික කෙනෙක් වුණා නම්, බෙහෙත් පෙත්ත අතේම තියාගෙන ඉන්න ලෙඩෙක් වුණා නම්, විරූපී අවලක්ෂණ කෙනෙක් වුණා නම්, අද මැරෙයිද හිට මැරෙයිද කියලා කියන්න බැරි තරමේ අවදානමකින් ජීවිතේ ගෙවන්නෙක් වුණා නම්, ඔබ තෝරන්නේ අර්ථපූර්ණ ජීවිතයක් ගෙවන්නේ කැටියට. එහෙනම් ඔබේ පළවෙනි නිර්ණායකය වුණා ඔහුගේ මිනිස්කය නිරෝගී ස්වරූපී දීර්ඝාස අංග ප්‍රත්‍ය හොඳට පිහිටලා තියෙනවා. ඒක තමයි පළවෙනි නිර්ණායකයේ තෝරාගත්ත. ඒකය හොඳට පිහිටියත් යා දිලින්දෙක් වුණා නම්, අනුන්ගෙන් ඉල්ලගෙන යැපෙන කෙනෙක් වුණා නම්, අසරණෙක් වුණා නම්, ඔබ සැපදායක, සුවදායක, අර්ථපූර්ණ ජීවිතයක් ගෙවන්නේ කැටියට තෝරන්නේ නැහැ. එහෙමනම් දෙවෙනි නිර්ණායකයේ බවට පත් කරගත්තා ඔහු වටා ඇති සම්පත්තික. ඒ මිනිස්කය හොඳට තිබුණත්, ඒ සම්පත්තික තිබුණත්, ඔහු අසත්පුරුෂයෙක් වුණා නම්, දුර්ජනෙක් වුණා නම්, නෝගතෙක් වුණා නම්, හොඳ නරක, මෙලොව පරලොව, යහපත අයහපත නොදන්න කෙනෙක් වුණා නම්, අම්මා තාත්තාවත් හඳුනන්නේ නැති කෙනෙක් වුණා නම්, ඔබ අර්ථපූර්ණ ජීවිතයක් හැටියට තෝරන්නේ නැහැ. ඔහු ළඟ හොඳ නරක තීරුම් ගන්න පුළුවන් සත්පුරුෂ හැකියාවක් තියෙනවා. නැඩනුවණක්, දැනුගත්කමක් තියෙනවා. තුන්වෙනි නිර්ණායකයේ බවට පත් කරගත් ඒ සාධකය. මෙන්න මේ සාධක තුන දිහා බලලා තමයි අරුත්පිරි ජීවිතයක් හැටියට ඔබ යමෙක් උපකල්පනය කළා නම් කළේ. ඒ කියන්නේ දැන් ඔබ පිළිගන්නවා කාගේ හෝ මගේ වේවා, අනුන්ගේ වේවා, ජීවිතයක් සපදායක සුවපත් භාවයෙන් අර්ථපූර්ණ ජීවිතයක් වෙන්න නම් මෙන්න මේ සාධක තුන තියෙන්න ඕන කියලා. එතකොට ඔය සාධක තුන කොහොමද ලැබෙන්නේ? කඩෙන් ගන්න බෑ. නිරෝගී ස්වරූපී කයක් කොහොමද හදන්නේ? අම්මා තාත්තටවත් බෑ හදලා දෙන්නේ. කොයි අම්මද කැමති තමන්ගේ දරුවා මන්දබුද්ධික වෙනවට? කොයි අම්මා තාත්තද තමන්ගේ දරුවා අංගවිකලයක් කියලා උපදවන්න කැමති? කොයි අම්මා තාත්තද තමන්ගේ දරුවා විරූපී කෙනෙක් කියලා උපදව ගන්න කැමති? කොයි අම්මා තාත්තද තමන්ගේ දරුවා ලෙඩෙක් බවට පත් කරලා උපදව ගන්න කැමති? කොයි අම්මා තාත්තද තමන්ගේ දරුවා මන්දාශික කෙනෙක් කියලා උපදව ගන්න කැමති? මව්පියෝ කැමතිනේ. මව්පියෝ නිරන්තරවම කැමති තමන්ගේ දරුවා අංග ප්‍රත්‍ය හොඳට මනාව පිහිටි සුරූපී නිරෝගී දීර්ඝායස ඇති සොඳුරු දරුවෙක්. එහෙත් එසේ නොවන අවස්ථා බොහෝයි. එහෙනම් ඒ කාගේ කැමැත්තටද? මටද ඒ අවශ්‍යතාවය වෙනස් කරගන්න බැ. මම කැමති නෑ එහෙම උපදින්න. ඒත් අපට උපදින්න වෙනවා එහෙම. එහෙම වෙනවා නම් වෙන්නේ කවුරු නිසාද? මොකක් නිසාද? ලෝක සමහරු හිතුවා දෙවියන් වහන්සේ නිසා කියලා. එබඳු සොඳුරු බව හෝ අඳුරු බව ජීවිතයකට එකතු වෙන්නේ අපි කළ ක්‍රියාකාරකම් මත. මේ කය වචනේ යොදාගෙන අනුන්ට හිරිහැර කළා නම්, කරදර කළා නම්, පීඩා කළා නම්, අනුන්ගේ ජීවිතයේ අතරමඟ කඩා විද හෙළුවා නම්, ඒකේ ප්‍රතිඵලය අපාය විතරක් නෙමෙයි. මේ මිනිස් ලෝකයට එනකොට මේ කයම වදකියා වෙලා විනිශ්චයකාරයා වෙලා ඒ අනුන්ට දුන්නු වද වේදනා ටික Tamanට ළඟා කරලා දෙනවා. ඒක තමයි මේ කයෙන් අපි ප්‍රදර්ශනය වෙන්නේ. එබඳු කයකින් අපට කියලා දෙන්නේ සසරේ මේ කය වචනේ දෙක වැරදි විදිහට භාවිතා කරලා. ඒ කියන්නේ දුස්සීල බව. සිල්වත් වෙලා නැහැ. කවුරු හරි ස්වરૂපී නිරෝගී හොඳ ශරීරයකින් යුක්ත නම් ඒ කියන්නේ යා හොඳට පෙර කය වචන දෙකින් අනුසනසලා අනුන්ගේ ජීවිත රැකලා අනුන්ගේ ජීවිත සුවපත් කරලා ඒ සංවර කරගත්ත කාය වාක් කුසලයේ ප්‍රතිඵලයේ තමයි එවන් ජීවිතය. එහෙනම් දැන් අපි ওই නිර්ණායක තුන ඔබ පිළිගන්නවා නම් ඒ පළවෙනි නිර්ණායකයේ සාධනය කරන්නේ සීලය කියන පින්කම. අනර්ථපූර්ණ ජීවිතයකට අත්‍යවශ්‍යයි සීලය. ඊළඟට ජීවිතයේ අංග විකල නොවුණු ආබාධිත නොවුණු ලෙඩෙක් නොවුණු ස්වરૂපී නිරෝගී මිනිස් කයක් ලබන්න නම් සීලමය පින්කම ඕන වෙනවා. දානමය විපාකය තමයි භවභෝග සම්පත්තිය. ඒ විපාකයේ ඒ ආකාරයෙන් විඳින්න බෑ. අනුන්ට පිළිට නොවි අනුන් සනසන්නේ නැතුව තමන් සතු දේ පිළිබඳව ලෝභ සිත් මැඩගෙන දාන ලෙසින් යොදන්නේ නැතුව කුරුළු කුබෙයෙකුට හෝ අසරණයෙකුට දුකටපත් වූෙකුට හෝ යමක් දීමේ කුසල මහිමය තමයි අපට යමක් ලැබුණා නම් ලැබෙන්න හේතුව. ඒ නිසා දෙවෙනි නිර්ණායකය හැමෝටම ලැබෙන්නේ නැහැ. හැමෝම කැමති මහා ධනවත්ව ඉන්න. ඒක හැමෝටම ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැත්තේ ඇයි? ඒක හැම ලබන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ලැබෙන විදිහේ ක්‍රියාකාරකම් තමන් පුරලා තියෙන්න ඕන. ඒක තමයි දාන්නේ. ඔය නැනනුවන දැනුගත්කම් මේ ජීවිතේ මේ ඇත්තෝ ඇති කරගෙන රටකින් රටකට ඇවිල්ලා මේ ලෝකයේ ජය ගන්න පුළුවන් හැකියාව ලැබුණේ නිකන් නෙමෙයි. ඒ භාවනාව කියන පින්කමේ ප්‍රතිඵලය. එතකොට අද ඔබ භුක්ති විඳිනවා එදා කළ දාන සීල භාවනා කියන තුන් පින්කමේ විපාක. ඒ කියන්නේ අතීතයේ උපය පුදේ දැන් වියදම් කරනවා. දැන් වියදම් කරමින් ඒ සුවසේ දිවි ගෙවන අතරේ ඒ ගෙවි යන දෙයට සරිලනසේ අද යමක් නොකොළොත් තියෙන ටික වියදම් වෙලා අවසන් වෙච්ච දවසට මේ මනුස්ස ලෝකෙ රැඳෙන්න බෑ. අපි ළඟ සල්ලි තියෙනවා නම් ලෝකේ තියෙන ඉහළම ස්තරම්ම හෝටලෙට ගිහිල්ලා කාමරයකට වෙලා කැමැති කැමැති දේ ළඟට ගෙන්නගෙන කාලා බීර සැපසේ ඉන්න පුළුවන්. හැබැයි ඒ බිල ගෙවන්න පුළුවන් තාක් විතරයි. බිල ගෙවා ගන්න බැරි වෙච්ච දවසට අර ආදරයෙන් සංග්‍රහ කළ අයම ඔසවලා ගිහිල්ලා පාරට දායි. ඒ සංග්‍රහ කළ අයමයි එදාටත් සංග්‍රහ කරන්නේ. සල්ලි තියෙනකම් විතරයි එතන ඉන්න පුළුවන්. සල්ලි නැති වුණොත් එතන ඉන්න බෑ කැමති වුණා. ඒ වගේ අපි මේ ලෝකයේ ඉන්න තියෙන ගේදම අවසන් වුණොත් මෙහෙ රැඳෙන්න බෑ. යන්න වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ජීවිතයත් සුවදායක සපදායක කරගෙන නිවන් දකින්නතු ඊළඟට ආත්ම භාවයත් සුරක්ෂිත කර ගැනීම උන්වහන්සේගේ අපේක්ෂාවක් වුණා. ඒ නිසා ඒ කාර්යයන් දෙකම මේ පින්කම තුල අතිරේකව සිද්ධ වෙනවා. නැවත නැවත පින් කිරීම තුල ඊළඟට මේ කරන පින්කම තුල සසර වැඩෙන සසර දීර්ඝ වෙන වැඩපිළිවෙලක් නොවිය යුතුයි. තුන්වෙනි පළවෙනි අපේක්ෂාව උන්වහන්සේගේ තන ඒ දිසාව පිළිබඳව අපි දැනුවත් වෙන්න ඕනේ. ඒ නිසා මේ පින්වත් හැම දිනාටම යමක් හිතන්න ඕන. අපි අනන්ත සංසාරේ කළ කුසල ඵලයේ තමයි දැන් මේ වියදම් කරමින් මේ තරමකින් හෝ සුවසේ දිවි ගෙවන්නේ. මීට සරිලනසේ දාන සීල භාවනා තුන් පින්කම යෙදෙන්න ඕන. අපට පන්සලක් නැහැ සිල් ගන්න. දන් දෙන්න හාමුදුරු කෙනෙක් නැහැ. භාවනා කරන්න කියා දෙන්න කෙනෙක් නැහැ කියලා බොහොම ලේසි පහසු උත්තර ටිකක් අපට එනවා. සිල් ගන්න සිල් රකින්න කවුරුවත් ඕනේ නැහැ. බැරි දෙයක් අපට කියන්න ඕබනාවක් නැහැ. පුළුවන් දෙයක් කියලා දෙන්න. දවසකට එක පැයක්. දවසකට එක පැයයි. අපි පැය දෙකක් කියන්නේ නැහැ. එක පැයයි පටන් ගන්නෙ. දවසකට එක පැයක් වෙලාව යොදා ගන්නවා. අපි හිතමු දේ 9 ඉඳලා 10 වෙනකම්. පැය වෙන් කරගත්තා. තමන් තමන්ගේ හිතත් එක්ක ගිවිසුමක් ගහ ගන්නවා. තමන් තමන්ගේ හිතට පොරොන්දුවක් වෙනවා. මම මේ පැය ඇතුළත මගේ ජීවිතයට හානියක් කරන්න කෙනෙක් ආවත් මම මේ පැය තුල සත්ත්ව ඝාතනයක් කරන්නේ නැහැ. කිසිම සත්වයකට හිංසාවක් පීඩාවක් කරන්නේ නැහැ. ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ උතුම් ශික්ෂාපදේ මම මේ පැයට ආරක්ෂා කරනවා. මේ පැය තුල කෝටියක් වටින දෙයක් ගන්න අවස්ථාව ලැබුණත් මම සොරසිතින් නම් යමක් ගන්නේ නැහැ. මේ පැය තුල අනුන්ගේ දේ ගැනීමේ සොරකමින් වෙන්වීමේ උතුම් ශික්ෂාපදේ ආරක්ෂා කරනවා. මේ පැය තුල මම තව කෙනෙකු සමග කායිකව හැසිරීමක් ගැන කවර කතාද? ඇස්කොණකින් බලලවත් සරාගී සිතක්වත් ඇති කරගන්නේ නැතුව මේ පැයේ කාම මිත්‍යාචාරයෙන් මිදීමේ උතුම් ශික්ෂාපදය සුරකින්නවා. මේ පැය තුල මම වාක් සුචරිතයේ සුරකිමින් බොරුබසින් අනුන් බිඳවන කේලමේ අනුන්ගේ හිත රිදවන පරුස වචනේ අනුන් ප්‍රමාදයට පත් කරන හිස් වදනින් වෙන්ව මේ පැය තුල මම වාක් සුචරිතේ රකින්නවා. පැයයි මේ පැය ඇතුළත මම මද්ද්‍රව්‍ය මත් වතුර වැනි දීකින් නොව මතට හේතු වෙන සිගරට් එකක් බුලත් විටක් දුම් කළ නැට්ටක් පමණවත් මේ පැයේ පාවිච්චි කරන්නේ නැහැ. සුරාපානයෙන් වෙන්වීමේ ශික්ෂා පදය ආරක්ෂා කරනවා. දැන් පන්සලක් ඕනේ, සමාදම් වෙන හාමුදුරු කෙනෙක් ඕනේ, සුදුවත් අඳින්න ඕනේ නේ. දැන් ඔබ ඔබේ හිතත් එක්ක කිවිසුමක් හදාගත්තා එක පැයකට. කිසි අමාරුවක් නේ. ඔය පැයේ ඔබට කිසි අමාරුවක් නේ. සුවසේ ඔය පැයේ ගිවිලා යයි. දැන් ඔබ මාසයක් යනකොට පැය 30ක් ඒකාන්ත කොට සිල් රැකපු කෙනෙක්. අවුරුද්දක් යනකොට පැය 360ක් සිල් රැකලා. සසර ගමනේ අංග විකල මන්ද බුද්ධික ආබාධිත නොවි ලෙඩෙක් නොවි උපදින්න ඒ පින්කමද පමණ වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, යම් දවසක ඔබට දැන් සත්‍යක්‍රියාවක් කරන්න ගුණයක් ලැබිලා තියෙනවා. දැන් Tamanට දෙවියන් බුදුන් ඉදිරියේ, මහා බ්‍රහ්මයන් ඉදිරියේ, මනුෂ්‍ය අමනුෂ්‍යයන් ඉදිරියේ හඬ නගලා කියන්න පුළුවන්, මම ඒකාන්තයෙන් මේ මාසය තුල පැය 30ක් සිල් ආරක්ෂා කරලා තියෙනවා. මෙච්චර කාලයක් මේ ශික්ෂාපද මෙබඳු පැය ගණනක් මම ආරක්ෂා කරලා තියෙනවා. ඒක දෙවියන් බුදුන් දකින, මහා බ්‍රහ්මයන් දකින, මනුස්ස අමනුස්සයන් දකින ඒකාන්ත ඇත්තක්. ඒ සත්‍යයේ බලයෙන් අන්න ලෙඩෙකුට අපිට සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන්. විපතක් බියක් ඇති වෙච්ච වෙලාවේ සත්‍යක්‍රියාවක් කරගන්න පුළුවන් තරම් බලයක් ගොඩනගා ගන්න පුළුවන්. ඒ නිසා කවුරුවත් දිහා බලන්න එපා. තමන් දවසකට පැයකින් ආරම්භ කරන්න. ටික දවසක් යනකොට දැනේ අනිත් පැය 23 හරි බරයි. මේ පැය හරි සැහැල්ලුයි, හරි සතුටුයි. කියන්න දෙයක් ඉතුරු වෙලා තියෙන්නේ සතුටින් මේ පැයේ. ඒකට තව පැයක් දෙකක් එකතු කරගන්න ඔබට බැරි වෙන එකක් නෑ. ඒ නිසා අද ඉඳලා පැයකින් ජීවිතේ පටන් ගන්න, ඔබට ඇලුම් කරන කෙනෙක් ඇටියට ඔබව රැක ගන්න, ඔබේ ආත්ම භාවය තවදුරටත් මේ මිනිස් කයක් ලබන මිනිස් කය නිරෝගී ස්වරූපී අංග විකලු නොවුණු කයක් ලබන්න නම් ඔබ කැමති නම් ඒ දේ කරන්න වෙනවා. ඒ දේ නොකළොත් මනුෂ්‍ය ලෝකයට ආවත් ඔබ අංග විකලයි, ආබාධිතයි, රෝගී, විරූපී කෙනෙක්, මන්දායසික කෙනෙක්. එහෙම වෙන්න කැමති නැහැ. එහෙනම් පැයකින් අපට පුළුවන් පටන් ගන්න කිසි අමාරුවක් නැහැ. දැන් දෙන්න හාමුදුරු මොනේ නේ. ඔය ඉඳුල් වතුර ටික විසිකරන වෙලාවේ වුණත් වළඳ පිඟාන හොදලා පුංචි කලන සිතක් පහල කරගන්න තියෙනවා. ඔය ඉඳුල් වතුර ටික අතට අරගෙන මේ දැසට නොපෙනෙන ප්‍රමාණයේ හෝ කුඩා සුත්‍ර ජීවීන් අපමණ මේ මහ පොළොවේ ඉන්නවා. ඒ කුඩා සුත්‍ර ජීවීන්ට මේ ඉඳුල් ටික දාහාරයක් වේවා කියන සිත උපදවාගෙන ඒ ඉඳුල් වතුර ටික විසි කරන්න පොඩි කුසලයක් නෙවෙයි. ආත්ම භාව 100ක් ඔබව දිලින්දෙක් නොකොට දෙව් සැපතින් මිනිස් සැපතින් සැපවත් කරાવી ඒ ඉඳුල් වතුර ටිකෙන්. බත් පතෙන් මිටක් කුරුල්ලෙකුට කොබෙයියෙකුට දීලා ආත්ම භාව 100ක් දෙව් සැප මිනිස් සැප පිණිසේ හුමාරු කරගන්න පුළුවන්. එනිසා එබඳු තැනකින් නිරන්තරවම දානය පටන් ගන්න. හමු වුණොත් දුර්ජන වුණත් කමන්නේ, මිනිස්සේ පුංචි දෙයක් දෙන්න උත්සාහ කරන්න. ඔබ දන්න සමාජයේ ඔබ අය දන්න අතරේ ඔබට වැඩි ඔබ ළඟ නැති ගුණයක් කාගේ හරි දකිනවා නම් අන්න ඒ ගුණය දැකලා ඒ ගුණේ පැහැදිලා ඒ ගුණය ගැන සලකලා තේ කහට කෝප්පයක් දෙන්න. අතේ තියෙන දෙයින් ස්වල්පයක් දෙන්න. ආත්ම භාව දසදහසක් දිව්‍ය මනුස්ස සැපගෙන දෙන්න. ඒ වගේම ඔබට නැන නොවන දැන උගත්කම ලබා ගන්න නම් මතු ජීවිතවල මෙතනත් රැකිලා එතනත් රැකෙන්න නම් අද පුංචි භාවනාවකට යොමු වෙන්න වේවි. සියලු ලෝක සත්වයන් අරමුණු කරගෙන මෙත් වඩන්නට, බුදුහාමුදුරුවෝ ගැන මොහොතක් හිතන්නට, මේ ශරීරය මතු පිටින් පැහැපත්ව ලස්සනට තිබුණත් මේ හැමෙන් වැසී ඇති ශරීර අභ්‍යන්තරයේ පවතින්නේ කෙබඳු අසුභ වූ පිළිකුල් දෙයයි නුවණින් විමසා බලමින්, මෙවන් අසුභ පිළිකුල් දේ ඇති තැනක් නේද මට සුදුරුසේ පෙනෙන්නේ, ප්‍රියමනාප වස්තුවක්සේ පෙනෙන තැන තියෙන්නේ මෙබඳු දේ නේද? මෙසේ නුවණ අවදි කරගන්නට විමසා බැලීමද අපට ඊළඟට ආත්ම භාවය තුල දැනුගත් කම්මැතුව උපදින්නත්, නිවන් පිණිස සිත් මෙහෙවන්නත් ඒ දැක්මම හේතු වේවි. එනිසා එබඳු තැනකින් ඔබේ ජීවිතයේ මෙහෙවන්න පටන් ගන්න. එතකොට ඔබට මේ ජීවිතයේ සුදුස්සෙක් බවට පත් වෙන්නට, අනාගතයේ සුරක්ෂිත වෙන්නට, මෙලවේ සැනසෙල්ල පරලොව සුගතිය හිමි කර දෙන්නට ඒ ආරම්භයම, ඒ ආරම්භ කරන වැඩපිළිවෙල ඔබට බොහෝ උපකාර වේවි. ඉතින් ඔන්න ඔය අර්ථ කීපේ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ ලෞකික වූ ප්‍රතිපදාවක් ලෝකෙට දේශනා කළා. එතකොට ඔබ දන්නවා බුදුහාමුදුරුවන්ට මේ දේශනාව කරන්න උනේ උන්වහන්සේගේ අපේක්ෂාවට, උන්වහන්සේගේ බලාපොරොත්තු ඉටු කරගන්නට ඔබ මා සුදුස්සෙක් නොවුණු නිසා සුදුස්සෙක් බවට පත් කරගන්න. අන්න ඒ සුදුසුකම ඔබ ළඟ මා ළඟ ඇද්ද නැද්ද කියලා තීරණය කරන්න බෑ. අනේ අපි නම් ওই ධර්මයේ සුදුසුනේ, අපිට ওই ධර්මයේ ගැඹුරුයි, ওই ධර්මයේ අමාරුයි අපට වටහා ගන්න බෑ කියලා සමහර වෙලාවට අපි පසුබහිනවා වෙන්න පුළුවන්. ඒත් අපි මොහොතක් හිතලා බැලුවොත් සෝපාක රජු මාලා වැනි අසරණ දරුවෝ බොහොම ලාබාලවී, රාහුල හාමුදුරු, ලක්කන හාමුදුරු, සංකිච්ච හාමුදුරු 7 අවුරුදු වයසේ රහත් වුණා. සුනීත කියන්නේ අසුචි කද උස්සගෙන ගිය කෙනෙක්, දැනුගත් කම් තිබුණු කෙනෙක් නෙමෙයි. සුනීතට පුළුවන් වුණා රහත් වෙන්න. මහමග ඉඟා කමින් හිටපු අයට පුළුවන් වුණා රහත් වෙන්න. මිනිසුන්ගේ දේපොළ මංකොල්ල කමින් ජීවත් වෙච්ච මං පහරන සොරුන්ට රහත් වෙන්න පුළුවන් වුණා. දුකටපත් වෙච්ච, උන්මත්තක භාවයටපත් වෙච්ච පටාචාරා පිසාගෝතමී වෙනි අම්මලාට මේ දහම වහාම පසක් කරගෙන දුකින් මිදෙන්න පුළුවන් වුණා. කඩු අමෝරාගෙන දුටු දුටුවන් මරවරා යන අඟුලිමාල වැනි කෙනෙකුට මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් වුණා. කාගේවත් පිහිටක් පිළිසරණක් නැතුව දරුවන් හදලා වඩලා මහමගට වැටුණු රාද, බහුපුත්තික, සෝනා වැනි 120 වයස් ගිය ඒ අම්මල තාත්තලටත් මේ ධර්මයේ අවබෝධ කරගන්න පුළුවන් වුණා. මගේ මොකද්ද අඩුව? ඒ අයට පුළුවන් වුණා නම් ඇයි මට බැරි? එනිසා මට පුළුවන් බැරි නේ. බැරි වුණා නම් බැරි වුණේ බැරිකම නිසා නෙමෙයි. ඒ හැකියාව මතු කරගන්න ඕන කරන ධර්මයේ නොලද නිසා, ඒ සද්ධර්මය අපට නොලැබුණු නිසා වෙන්න පුළුවන්. ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය නොලද නිසා වෙන්නට පුළුවන්. අපි දන්නවා චුල්ලපන්ත කාමඳුරු ගැන මාස 4ක් ගියා, 4 පද ගාථාව පාඩම් කරගන්න බැරි වුණා. තමන්ගේම සහෝදරයා මහාපන්තක හාමුදුරු රහතන් වහන්සේ නම. චුල්ලපන්තක හාමුදුරුවන්ට මල්ලිට කිව්වා, මල්ලි ඔබට මේ ශාසනය ගැලපෙන්නේ නැහැ. මාස හතරක් ගිහිල්ලත් හතරපද ගාථාවක් තේරුම් ගන්න බැරි කෙනෙකුට මේ ධර්මයේ ගෝචර කරගන්න අමාරුයි. ඔබ ගෙදර ගිහිල්ලා මේ සිවුර පැත්තකින් තියලා යමක් උපේග්න ධනක් පිනක් කරලා සුදුසුකම් ටික හදාගනින් කියලා ගෙදර යන්න කිව්වා. අන්න ඒ චුල්ලපන්තක හාමුදුරුව ළඟ තිබුණා සිව් පිළිසිඳියාපත් මහරහත් පදවිය ලබන්නට තරම් හැකියාවක් සැඟවිලා. උරුවෙල කාශ්‍යප රහත් වෙන්න මගපල අවබෝධ කරගන්න බුදුහාමුදුරුවෝ මාස ගණනක් ඒ සුදුසුකම මතු කරගන්න උත්සාහ වුණා. කසි භාරද්වාජගේ ඒ සුදුසුකම මතු කරගන්න මාස ගණනක් උන්වහන්සේ එක්කෙතට වැඩම කළා. එතකොට ඒ බඳු අය ළඟත් ඒ සුදුසුකම සැඟවිලා තිබුණා. ඉතින් මගේ ළඟ ඒ සුදුසුකම නැහැ කියලා මම තීරණය කරන්නේ කොහොමද? අපි හැමෝටම සුදුසුකම් තියෙනවා සමහර වෙලාවට. දැන් සුදුසුකමේ අඩුව නෙමේ අපිට දැන් වෙලා තියෙන්නේ අපට තථාගත ධර්මයේ හරියට අහගන්න කල්යාණ මිත්‍ර ආශ්‍රයේ කඩුවක් තියෙනවා. කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් නිවැරදි ධර්මයේ ඇහුණනම් තමයි අපට යමක් හිතන්න පුළුවන් වෙන්නේ. ඒ ආශ්‍රව කර්ම ගෙවෙන විදිහට සසර ගෙවෙන විදිහට මේ මනස මෙහෙවන්න අපට ඉගෙන ගන්න තියෙන්නේ තථාගත ධර්මයේ. ඒ තථාගත ධර්මය අපට මේ හැකියාව ඇති කරගන්නට සුදුසුසේ නොලැබුණා නම් ඒක අපේම සුදුසුකමේ අඩුවක් නෙමෙයි. ඒ නිසා අපි උත්සාහවත් වෙලා මහන්සි වෙලාම බලන්න ඕන සුදුසු නැද්ද කියලා. මහන්සි වුණොත් සුදුසුකම් නැතත් සුදුසුකම ටිකක් හරි හැදී. ඒ නිසා අපට සුදුසුකම් නැතත් නැතත් කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් ඒ නිවැරදි ධර්මයේ අසාගෙන ඒ සංසාර දුකින් නිදහස් වෙන විදිහට මනස මෙහෙවන්නේ කොහොමද කියලා අහ දැනගන්න වෙනවා. ඒ ටික අහගත්තාම දැනගත්තාම අපට පුළුවන් ඒ අනුව සිත සිහිය මෙහෙවලා හිත කය වදන මෙහෙවලා ඒ ප්‍රතිඵලය ලබා ගන්න. එනිසා අපි කල්පනා කරලා බලන්න ඕන තථාගත ධර්මය කියලා කියන්නේ අද දවසේ ප්‍රයෝජනයක් ගන්න බැරි ප්‍රතිඵලයක් උදා කරගන්න බැරි වඳ වූවක් හැටියටයි අද ගිහි පැවිදි සමාජයේ හුඟක් දෙනෙක් හිතන්නේ සලකන්නේ. ඒ නිසානේ මතු බුදුවරු හමුවේ නිවන් දකින්න අපේක්ෂා කරන්නේ ප්‍රාර්ථනා කරන්නේ. එහෙම නැත්නම් මේ බෑ දිව්‍ය ලෝකෙට ගිහිල්ලා තමයි එහෙ ඉන්න දෙයියන්ගෙන් බණ අහලා තමයි අපට පුළුවන් වෙන්නේ නිවන් ලබන්න කියලා හිතන්නේ. මේ ධර්මයේ අද නෑ අපිට නෑ. ඒක අකාලික නෑ, කාලිකයි. එදාට විතරයි ප්‍රතිඵල. අද බෑ. සංදිට්ඨික නෑ. අද ඒක ඇත්ත දකින්න බෑ. අපි ධර්මයේ අධර්මයේ බවට පත් කරලා විනය අවිනය බවට පත් කරලා එනිසායි අපට මඟ වැරදුනේ. නේ අපිට පුළුවන්කම තියෙනවා හරි දේ අහගන්න පුළුවන් වුණොත් ඒ ප්‍රතිඵලය ලබන්න. එහෙනම් ඒ ප්‍රතිඵලය ලබන්න යනකොට අපි හිතනවා අපට ඇඟීමක් අදහසක් ඇති කරලා තියෙනවා. අද නම් අපට බෑ ඒක කරන්න. ඊළඟට එන අදහස තමයි ඕක කරන්න ගියොත් අපේ පෞල් ජීවිත සමාජගත ජීවිත බිඳ වැටෙනවා. ඒ නිසා ඔය පැත්තවත් බලන්න හොඳ නෑ කියන බියකරු අදහසකින් තමයි ඒ ශාසනික පිළිවෙත දකින්නේ. මේ ඔක්කොම මාර සංකල්ප. මේ ලෝකේ යම් කෙනෙකු ඇත්ත ඇති සත්‍යයෙන් දැක්කට සමාජගත ජීවිතයක් බිඳ වැටෙන්න කිසි හේතුවක් නැහැ. ඇත්ත නොදන්න කම නිසා බිඳ වැටුනොත් මිසක් ඇත්ත දැකපු ජීවිත බිඳ වැටිලා නැහැ. ඔබ දන්නවා විසංඛාව කියලා කියන්නේ අත් අවුරුදු වයසේදී ඒ ධර්මයේ ඇත්ත දැකපු කෙනෙක්. විවාහ ජීවිතයට පත් වුණා මහර වෙන්න ගියා නෙමෙයි. දරුවන් 20 දෙනෙක් බිහි කළා. ස්වාමියාත් ස්වාමියාගේ පරපුරත් හොඳින් සතුටු කළා. මාමා කිව්වේ පුතේ ඔබ මට ලේලියක් නෙමෙයි ඔබ මගේ අම්මා කියලා. නිගාර මාතා කියලා ඒ වැඳුනේ නිසා. ව්‍යාපාරික ජීවිතයක් ගවපාලනය කළා, විලඳාම කළා, ගොවිතැන කළා. මේ ශාසනයේ මහා මේවරක්ද කවා අග්‍ර මහා උපාසිකාවට. දැන් බලන්න බිඳ වැටුණාද ජීවිත? අනේ පිට සෘතුමාගේ දියණිවරු දෙපළක්ම මගපල ලබලා තියෙද්දී විවාහිත. ඒ තමන්ගේ ස්වාමිවරු ඒ පරපුරම දෙහිමි කරවමින් ඉතාමත්ම ලස්සන ජීවිත ගෙවුවා. ඒත් අද දවසේ අපි තුල වැරදි අදහසක් ඇති කරගෙන තියෙනවා. අද බෑ කරන්න ගියොත් මහ විනාශයක් වෙනවා. බිඳ වැටෙන සමාජ ජීවිත පෞල් සංස්ථා වැද වැටෙනවා. එහෙම වෙන්නේ නෑ. අපි කල්පනා කරලා බලන්න ඕන. එසේ නොවන්නට දහමක් ඕන. එහෙම වෙන දහම් අද ලෝකේ තියෙනවා. සමහරු කියාදෙන, සමහරු උගන්වන දේ ඒ ප්‍රතිඵලයේ උදාකරනවා වෙන්න පුළුවන්. ඒ දහම නෙමේ, ඒ අදහම. ධර්මයේ තුලින් අපට කියලා දෙන්නේ සත්‍ය හතරක්. ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා කිව්වේ එතනට. අපි දැන් බලමු ටිකක් ඒ ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඒ වගේ වහකදුරු එකක්ද කියලා. සමාජයට වින කරන එකක්ද කියලා. සමාජ සංස්ථාව විඳ වටන එකක්ද කියලා අපි ටිකක් හිතලා බලමු. මොකක්ද සම්මා දිට්ඨිය කියලා කියන්නේ? දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං ඉදං උච්චති සම්මාදිට්ඨි. මෙන්න මේක තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. මේ සතර නුවන්, සතර දෙනුම. අපි එයින් එක සත්‍යයක් බලමු ඇත්තද කියලා. එතකොට අනිත් ඒවා ගැන හොයන්න ඕන නැහැ. ඒක දැනගත්තාමත් ඇති. මොකද්ද දුක්ඛ සත්‍ය කියලා කියන්නේ? අපිට පාඩම් කතමංචාවසු දුක්ඛං අරිය සත්‍යං, ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං, සංකිත්තේන පංචපාදානක්ඛන්දා දුක්ඛ. දැන් ඒක කියනවා ඉපදීම දුකයි, ජරාව දුකයි, ව්‍යාධි දුකයි, මරණේ දුකයි, අප්‍රියන්නායක වීම දුකයි, ප්‍රියංගෙන් වෙනවීම දුකයි, කැමති දේ නොලැබීම දුකයි. එහෙම දීර්ඝව විස්තරව කියලා ඒ ටික කෙටි කරලා කෙටි කරලා හපුලවලා වදාරනවා. කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධයේ දුකයි. එතකොට දීර්ඝව කියනවා නම් කොහමද? ඉපදීම දුකයි, ජරාව, ව්‍යාධි, මරණය, අප්‍රියනායක වීම, ප්‍රියංගෙන් වෙනවීම, කැමති දේ නොලැබීම කියලා කියනකොට දීර්ඝව කියනවා. ඔය ටිකම ගෙතියෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධා දුක්ඛ. පංච උපාදානස්කන්ධය දුක්ඛ. මෙන්න මේක තමයි ඇත්ත. දැන් මේක ඇත්ත කියලා කිව්වහම අපිට මතක් වෙන්නේ අපි දන්න දේ. අපි දන්නේ මොනවද? මේ උපන්නාම දිරනවනේ දවසින් දවස. දැන් ඉස්සර හිටිය අපි නෙමෙයි දැන් ඉන්නේ, හොඳටම දිරලානේ. ඒක සංගව ගන්න මේකප් කළාට දිරලා තියෙන්නේ දැන්. ඒ වගේම අපි බලාපොරොත්තු නොවන විදිහ ලිඩ රෝගත් එනවා. කොහොම ඇවිල්ලා කොයි වෙලාවෙ හරි මරණයටත් පත් වෙනවා. මේ ලෝකේ ඉන්න අපට අප්‍රියන් හායික් වෙන්න වෙලා, අකමැති දේ හායික් වෙන්න වෙලා, කැමති දේ අපෙන් අතහැරි අතහැරි යනවා. මම කැමති ආකාරයෙන් කිසි දෙයක් මට ලැබෙන්නේ නැහැ. කැමති දේ එකක් ලැබෙනකොට 10ක් මට කැමති දේ අහිමි වෙනවා. එතකොට අපට මේ දුක පිළිබඳව දැනෙන්නේ අපි ඉන්න සීමාවේ, පුද්ගල සීමාවේ. පුද්ගලයෙකුගේ ඉපදීම, පුද්ගලයාගේ දිරීම, ඒ උපන් පුද්ගලයාගේ ලෙඩවීම, ඒ උපන් පුද්ගලයාගේ මරණය, ඒ උපන් පුද්ගලයාට සිදුවෙන ප්‍රියංගෙන් වෙන්වීම, අප්‍රියන් හා එක්වීම දුක, ඒ පුද්ගලයා කැමති දේ නොලැබීම කියන සීමාව. ඔය ටික තියෙන්නේ කොතනද? පංච උපාදානස්කන්ධය. එතකොට පංච උපාදානස්කන්ධය කියලා ගන්නෙ කොතනද? බඹයක් පමණ සිරුර. ඔන්න බඹයක් පමණ සිරුර තමයි පුද්ගලයා කියන්නේ. පුද්ගලයා දිරනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, අප්‍රියන් හා එක් වෙනවා, ප්‍රියංගෙන් වෙන් වෙනවා, කැමති දේ නොලැබීම. එතකොට අපේ මතකයට එන්නේ ලෝකයා හුඟක් වෙලාවට දන්නේ ඔය ටික. එතකොට බුදුහාම දුක්ඛ සත්‍ය කිව්වේ ඔය ටිකටද? උන්වහන්සේ අවබෝධ කළේ ඔය ටිකද? ඔය ටික අවබෝධ කරගන්න නම් මොකටද කල්ප ගානක් එන්නේ? එච්චර කල්ප ගානක් ගුණපුරු උන්වහන්සේට ඇයි අවුරුදු 6ක් ගිය ඔය ටික තේරුම් ගන්න? ඔය ටික නම් උන්වහන්සේට තේරුම් ගන්න ඕනේ නැහැ. ඔය ටික චන්න ඇමතිතුමා සිද්ධාර්ථ බෝසත්යන් වහන්සේ රජුරවන්ට කියලා දුන්නනේ. මේ ලෝකේ උපන්නොත් මේ වගේ දිරනවා. ඔබ වහන්සේගේ සිරුරත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් අති වුණට හිට ඔබ වහන්සේගේ සිරුරත් මේ වගේ දිරාපත් වෙලා දණ්ඩක ආධාරයෙන් වෙවුල වෙවුල යන්න වෙනවා. චන්න ඇමතිතුමා කියලා දුන්නනේ උයන් කෙලියට යන්න. මොකද්ද චන්න මේ වෙලා තියෙන්නේ? ස්වාමීනි ලෙඩෙක්. මොකද්ද ලෙඩෙක් කියන්නේ? ස්වාමීනි රෝගී වෙලා. දැන් මේ මිනිහා මේ මල මුත්‍රා ගොඩේ වැටිලා රෝගී. ඒ කියන්නේ චන්න මෙයාට විතරද මේක වෙන්නේ? ස්වාමීනි උපන් හැම සත්වයාටම වෙලා. ඒ කියන්නේ මට ඔබ වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් ඔබහාම ප්‍රභාම ලාවින් හිටියට වැඩක් නෑ. ඔබ වහන්සේත් කුල් වෙලාගේ හරි මේ වගේ රෝගී වෙනවා. ආ ඒ කියන්නේ මමත් ලෙඩ වෙනවා හිට දවස. මරණය ගැනත් කියලා දුන්න ඔය විදිහටම අපි දන්නේ. එතකොට අපි දන්න දේ චන්න සිද්ධාර්ථ කුමාරයාට කියලා දුන්නා. බුදුහාමුදුරුව අවබෝධ කළේ ඕක නෙමෙයි. පුබ්බේ අනනුසුතේ සදම්මේස. අපි දන්න දේ නෙමෙයි, ලෝකෙ පැවති දේ නෙමෙයි. එහෙනම් උන්වහන්සේ අවබෝධ කළ දුක්ඛ සත්‍ය කුමක්ද? දැන් අපිට මේ ටික හිත හිතාගෙන ඉන්න ගියොත් නම් ටිකක් ජීවිතේ විද වැටෙන්නත් පුළුවන්. අනේ ඉතින් උපන්නාම ඉතින් දිරනවනේ. ඔය දිරන ලෝකෙ මොකදද ඔය උච්චර මහන්සිය මේ කොහොම කළත් දිරනවනේ කියලා මන් දෝත්සාහයේ අලස බවක් කොට නැගෙන්නේ. උපන්නා නම් ඉතින් ලෙඩ වෙනවනේ. ඉතින් ඒක ස්වභාවයක් නේ. ආයි මොකද දෙහි ලෙඩ වෙන ලාක් ලෙඩද. මන් දෝත්සාහයේ බවක් කොට නැගෙන්නේ. එහෙම වෙන්න බෑ. මේ සත්‍ය දකින්න තැන මහා වීර්‍යවන්ත තේජවන්ත කෙනෙක් නිර්මාණය වෙන්නේ. එහෙනම් උන්වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය කෙබඳු විය යුතුද? දැන් අපි දන්නවා ජාති ජරා ව්‍යාධි මරණ කියලා හතරක් මෙතන තියෙනවා. අපි එහෙනම් ගමු ජරා ව්‍යාධි මරණ කියන තුන. දැන් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා කියන්නේ කවුද? දුකින් මිදුණු උතුම. දුකින් මිදුණු උතුම. එතකොට දුක කියන්නේ දිරීම නම්, ලෙඩවීම නම්, මරණය නම්. බුදු සිරුර දිරුවේ නැද්ද? බුදු සිරුර ලෙඩුණේ නැද්ද? බුදු සිරුර මරණයට පත්ුනේ නැද්ද? පත්ුණා. එහෙනම් දුකින් මිදුණා කියන්නේ කොහොමද? බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා දුකින් මිදිලා. හැබැයි දුකින් මිදිලා කියනවා ඒකයි දිරනවා, ලෙඩ වෙනවා, මරණයටපත් වෙනවා. දිරද්දි ලෙඩ වෙද්දි මැරෙද්දි කියනවා දුකින් මිදලා කියලා. දැන් අපි දුක කියලා කතා කරන්නේ ওই දිරණ බව ලෙඩ වෙන බව මැරෙන බව. ඒ දිරණ ලෙඩ වෙන මැරෙන බව ලෝක ධර්මතාවයයි. ඒක බුදුහාමුදුරුවන්ටවත් වළක්වන්න පුළුවන් වුණේ නෑ. ආනන්ද මගේ සිරුර දැන් දිරාංගිය ගැලක් වගේ. ඒ බුදු සිරුර දිරාපත් වෙනවා. උන්වහන්සේ භයානක ලෙස රෝගී වුණා. ආනන්ද හාමුදුරුවදාලි ස්වාමීනි මට ඊයේ දිසාවන් පවා නොවැටහි ගියා. ධර්මයේ අමතකව ගියා. උන්වහන්සේ පිරිනිවෙයි කියලා. රෝගී තරංග උස්සන්න වෙලා. එතකොට ඒ උන්වහන්සේට ඒ ටික වළක්වන්න බැරි වුණා. එහෙනම් ඔන්න ඔය ටික නෙමෙයි දුක කියලා කියන්නේ. ඉපදීම එකක්, ඉපදීමේ දුක අනෙකක්. ව්‍යාධිය අනෙකක්, ව්‍යාධි දුක අනෙකක්. මරණය අනෙකක්, මරණ දුක අනෙකක්. ජරාව අනෙකක්, ජරා දුක අනෙකක්. මෙන්න මේ වෙනස හඳුනා ගන්නයි අපට කල්යාණ මිත්‍ර ආශ්‍රයක සහාය වුණේ. මෙන්න මේ ටිකෙන් අප වෙන් කර ගන්න පුළුවන් වුණොත් අපට හමු වෙනවා ජාති ජරා ව්‍යාධි මරණයෙන් උන්වහන්සේලා මිදෙනවා. අනුපාදා පරිනිර්වාණයේදී ජාති ජරා ව්‍යාධි මරණ දුකෙන් මිදෙනවා. සෝපදිසේස නිර්වාණයට නිවන දෙපැත්තකට බෙදලා තියෙනවා. අනුපාදා පරිනිර්වාණය සෝපදිස මෙලවින්ම රහත් වෙන උත්තමයන් වහන්සේ කෙලෙස් පරිනිර්වාණය. එතනින් එහාට උන්වහන්සේට ඔය කියන දුක නැහැ. උන්වහන්සේ අනුපාදා පරිනිර්වාණයෙන් ජාති ජරා ව්‍යාධි මරණයෙන් මිදෙන. එහෙනම් ජාති ජරා ව්‍යාධි මරණයෙන් අනුපාදා පරිනිර්වාණයෙන් මිදෙන්නේ සෝපදිසේස රහත් වෙනකොට. ජාති ජරා ව්‍යාධි මරණ දුකෙන් මිදෙනවා. මොකද්ද ජාති ජරා ව්‍යාධි මරණ දුකයි ජාති ජරා ව්‍යාධි මරණයේ වෙනස? මෙන්න මේ වෙනස හඳුනගත්තාම අපි ඇත්ත දැනගත්ත දුක කියන්නේ මොකක්ද, දුක හටගන්නේ කොහොමද කියන මේ උත්තර හතරම අපට ලැබෙනවා එක තැනක. දැන් හිතලා බලන්න මේ සතර නුවණ අවදි කරගත්තොත් දැන් සම්මා දිට්ඨිය උපදවගත්ත. සම්මා දිට්ඨිය උපන්න කියන්නේ මාර්ගය උපන්න. ඒ කියන්නේ සෝතාපන්න මාර්ගයට ආවා. ඒ කියන්නේ නැවත වතාවක් කවදාවත්ම සතර අපායේ නොවැටෙන අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරාණ. සතර අපායට වැටෙන්නේ ඒකාන්තයෙන් සම්බෝධිය අවබෝධය කරා යනවාමයි. අන්න ඒ නුවණයි අපි අවදි කරගන්නවා. එහෙනම් ඒක කෙසේ වෙයිද? අපි කාලය අනුව කිටි කරලා ඒ අදහස තේරුම් ගන්න උත්සාහ කරමු. නිදර්ශන කීපයක් එකතු කරගෙන දැන් ඔබට මේ වෙලාවේ අපි හිතමු මේ වෙලාවේ අපේ ඊ타ත්ම ප්‍රියශීලී කෙනෙක් මරණයට පත් වෙනවා. දැන් ඇත්තටම මැරිලා. දැන් හැබැයි මම දන්නේ නෑ. මම දන්නේ නෑ ඒ ප්‍රිය කෙනා මැරිලා. දැන් මරණ දුක එනවද අපිට? එන්නේ නෑ. ඇයි? දන්නේ නෑ. හැබැයි දැන් ඔන්න ඔබට දුරකථන ඇමතුමක් එනවා. දුරකථන ඇමතුමක්, ඒ කියන්නේ කනට ශබ්දයක් එනවා. කනට ශබ්දයක් ඇහුණාම කනට මොකද්ද කරන්න පුළුවන්? අහන්න පුළුවන්. කනට හිතන්න පුළුවන්ද? කනෙන් කරන්න පුළුවන් මොකද්ද? අහන්න පුළුවන්. ඉච්චරයින් කරන්න පුළුවන්. දැන් කනට ශබ්දයක් ගැටලා සෝත විඥානයේ ඉපදලා සෝත ස්පර්ශයෙන් දැන් අපි ඇසීමක් එනවා. ඉච්චරයින් වෙන්න පුළුවන්. දැන් ඒ ඇහුණු දේ, ඒ ඇහුණු දේට සාපේක්ෂකව අපි සිහි කරගන්න අම්මා අම්මා මෙරිලා දැන් මම ඇතුළතින් තමයි මට ඇහුනේ ශබ්දයක් ශබ්දේ තිබුණාද අම්මා ශබ්දේ හිටියාද අම්මා ශබ්දේ තිබුණාද මරණය මොකුත් තිබුණේ නැහැ දැන් අම්මා හෝ අම්මගේ මරණය පිළිබඳව හිතාගන්නේ කවුද දැන් ශබ්දයක් ඇහුණා කියන සීමාව එකක් ඒකේ ජරා මරණය තිබුණේ නැහැ ඒකේ මරණ දුක තිබුණෙත් නැහැ අම්මා හිටියේ දැන් මම අම්මාව සිහි කරගත්තේ මම අම්මගේ මරණය කියන්නේ මොකක්ද කියලා අදහසක් උපදවගත්තේ මම දැන් අම්මා මලා කියලා හඬා වැළපෙන්න පටන් ගත්තේ දැන් බලන්න ඔය මරණ දුකෙන් හඬා වැළපීම කියන කාරණාව කොහොමද ඇති වුනේ මරණ දුක ඇති වුනේ කොහොමද ශබ්දේ තිබුණාද කනේ තිබුණාද සෝත විඥානේ තිබුණාද සෝත ස්පර්ශයේ තිබුණාද සෝත ස්පර්ශයේ වූ ඇසීමෙහි තිබුණාද ඒ සීමාවෙම කුත්ති වුණේ නැහැ එහෙනම් දැන් දුක අපි හදාගත්තා තව ටිකක් අපි තේරෙන විදිහකින් තව නිදර්ශනයක් අරගෙන බලමු ඔය වගේම කනට ශබ්දයක් ගැටෙනවා කනට ශබ්දයක් ගැටෙනවා ශබ්දයක් ගැටුණාම සෝත විඥානයේ ඉපදিলা සෝත ස්පර්ශයෙන් ඇහෙනවා ඇහෙනවා කියන කාරණාව වෙන්න පුළුවන් ඇහෙන එකේ රූප නැහැ ගන්ධ නැහැ රස නැහැ පහස නැහැ ඇසීමක් විතරයි දැන් මේක ඇහෙනකොට මොන දැන් අපි හිතන්න පටන් ගන්නවා කාගෙද මේ හඬ ආයේ හඬ අපේ පුතාගේ වගේ එයා වැටිලක් දන්නේ නැහැ අනතුරක් කරදරයක්ද දන්නේ නැහැ දැන් ඔන්න ඇහුනේ ශබ්දයක් දරුවෙක් සිහි කරගත් එක දරුවා මගේ දරුවා වැටිලක් දන්නේ කරදරයක් දන්නේ දැන් අදවට ගිනි අරගෙන අප්‍රියන් හා ඉක්වීමේ ප්‍රියදෙන් වෙන්වීමේ දුක දැන් දැනෙන්න පුළුවන් දැන් ඒ දුක විඳින්නේ අර ඇහුණු ශබ්දයේ තිබුණද තමන් උපදවා ගත්තද ටික හිතලා බලන්න තවත් නිදර්ශනයක් අපි ගමු ඔන්න අපට ඇහෙනවා ශබ්දයක් කනට කරන්න පුළුවන් ඇහෙනේ ඇහෙනවා දැන් ඇහෙනකොට යම් ශබ්දයක් ඇහෙනවා දැන් ඔන්න මගේ හිත මට කියලා දෙනවා පෙන්නනවා කළු පාට තටු තියෙන කළු රූපයක් හිතටම ආවලා දෙනවා දැන් මතක් වෙනවා මට මේ ඡායාව මේ සංඥාව දකිනකොට කපුටෙක් දැන් කපුටෙක් කියන දැනගැනීම මම ඇති කරගත්ත එක කනත් ශබ්දයත් සෝත විඥානය නිසා ඇහුණා ඇහුණා කියන තැන ඒ ශබ්දයේ කපුටු හිටියේ නැහැ කපුටෙක් හදාගත්තේ මම දැන් කපුටෙක් හදාගත්ත මම ඇතුලෙන් නිර්මාණය කරගත්තා දැන් මම ඒ නිර්මාණය කරගත්ත කපුට සජීවී කළා ඒ කපුටගේ හඬ තමයි අරහින් ඇහුනේ දැන් කපුට හදාගත්තේ කවුද තමන් හදාගත්ත කපුටගේ හඬ තමයි ඇහුනේ දැන් ඇහුණට පස්සේනේ කපුට උපන්නේ කපුටෙක් හැදුනේ ඒ හඬ ඇහුණට පස්සේනේ හැබැයි දැන් බලන්න කපුට කොච්චර බලවත් වෙනවද ඒ තමන්ගේ සිතින් කළ නිර්මාණයේ දෘෂ්ටිය කොච්චර බලවත් වෙනවද කපුටු හඬක් ඇහුණා අන්න බාහිරේ බලනවා කපුටු හඬ කපුට හොයන්න දැන් ඇස්සරිනවා දැන් මෙන්න මේ තුල තමයි ඔය කියන දුක් උපදින්නේ දැන් කපුටෙක් හම්බ වුණොත් කපුට මහා සෝබන අවලස්සන පෙරේත සතෙක් අප්‍රිය දෙකක් දැකින් සුභ ගමනක් යන්න හොඳ නැහැ කපුටෙක් දැකලා. මේ අප්‍රිය දෙයක් මුණ ගැවුණානේ කියලා අප්‍රියන්හායික වෙන්නේ දුක ඇති වෙනවා. මම මේ ගමන යනකොට බලාපොරොත්තු වෙන සුභ නිමිත්තක් මේ කැමති දේ වුණේ නැහැ. මේ කළු කපුටෙක් නේ දැක්කේ ප්‍රියංගේ කැමති දේ නොලැබීමේ දුකද එද. දැන් ඒ කියන දුක හදාගත්තේ කොහොමද? කපුටෙක් මැරිලා කපුටෙක් ලෙඩ වෙලා ඉඳ වැටිලා මේ කියන දුක් ආවනම් ආවේ කපුටට. දැන් කපුට කියලා නැතිව තමන් නිර්මාණය කරගත්තා. එහිච්ච තැන. එතකොට මෙන්න මේ වගේ දහමක අපට ටිකක් ගැඹුරට හිතලා විමසලා බැලුවොත් පේනවා අපට එළියෙන් ඇහෙන සීමාවයි අපි ඇතුළතින් හදාගන්න දෙයි වෙනස. තවත් නිදර්ශනයක් පෙන්වුවොත් අපි චිත්‍රයක් අඳිනවා රිදි කඩක. රිදි කෑල්ලක අපි අඳිනවා දිය සායන් වලින් චිත්‍රයක්. දැන් ඒක චිත්‍රයක්. ඔය චිත්‍රය දකිනකොට මට අදහසක් එනවා මිනිස්සෙක් කියලා. දැන් මම අදහසක් උපදව ගන්න මිනිස්සෙක්. එතන තියෙන චිත්‍රයක් මගේ හිතේ උපදව ගන්න මිනිස්සෙක්. දැන් මා තුල උපන් අදහසින් මං උපදවාගත් අදහසින් චිත්‍රය දිහා බැලුවොත් මට පේන්නේ මොකක්ද? මිනිස්සෙක්. චිත්‍රයක් නෙමෙයි. මිනිස්යාගේ මූණ හරි ලස්සනයි. දන්න කෙනෙක් නම් එයාගේ මූණමයි, එයාගේ කොණ්ඩෙමයි, එයාගේ ඇහැමයි, එයාගේ ඇඟමයි, එයාගේ අත්මයි, එයා විදිහමයි. දැන් අපි අර චිත්‍රය මිනිස්සෙක් කෙනෙක් බවටම පත් කළා. දැන් මිනිස්සෙක් කෙනෙක් බවට පත් කරගෙන විඳින ඒ චිත්‍රයේ වෙනසක් වුණාද? චිත්‍රයේ වෙනසක් වුණේ චිත්‍රයේ චිත්‍රයමයි. හැබැයි මා තුල උපන් අදහස චිත්‍රය නිම වුණාට පස්සේ මම මිනිස්සෙක් අහවල් කෙනාය කියන අදහස උපදවගත්තා. මා තුල උපන් අදහසින් බලනකොට අනේ එයාගේ කොණ්ඩෙ, එයාගේ ඇස් දෙක, එයාගේ මුහුණ, එයාගේ ඇඟ ඒ මං උපදව පස්සේ උපදවාගත්ත කෙනාට අයිති දේ වෙලා. මම ඒ අදහස උපදවා ගන්න කලිනුයි ඒ අංග ටික එතන ඇඳුනේ. දැන් බලන්න අපට බාහිරයෙන් පුද්ගලයෙක් හම්බ වෙලා ඒ පුද්ගලයාට සාපේක්ෂකව මම බාහිරයෙන් පුද්ගලයෙක් හොයාගත්තොත් පුද්ගලයා නිසා අර ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් එන්න පුළුවන්. එතකොට රහතන් වහන්සේ කියලා කියන්නේ දුකෙන් මිදුණා කියලා කියන්නේ ඔන්න දකින අහන දැනෙන දැනගන්න බව ඔක්කොම තියෙනවා. අර තමෙන් සිතින් නිර්මාණය කරගත්ත ටික එකතුව කරන්නේ නේ. තමන්ගේ සිතින් නිර්මාණය කරගන්න ටික එකතු කරන්නේ නේ. ඒ නිසා උන්වහන්සේට දැකීම දැකීමක්ම වෙනවා. දැන් අපට ඇහෙනකොට අපිත් ටිකක් එකතු කරලා අපි කපුටෙක් හදලා කපුට අපි ශබ්දයක් අහන්නේ සැප දුක් වලින්. උන්වහන්සේටත් ඔය හඬම ඇහෙන ඔය ප්‍රමාණයටම. හැබැයි උන්වහන්සේ කපුටෙක්ව සිහි කරගන්නේ නැහැ. කපුටෙක්ව උපදව ගන්න නැහැ ඇතුලේ. ඇතුලෙන් කපුටෙක් සිහි කළා කපුටගේ හඬ නේද ඇහුණේ කියලා බාහිරයට යමු වෙන්නේ. ඇතුළතින් අතින් එකතු කරන ටික උන්වහන්සේට නැහැ. අපි ඇහුණා ඇහුණු දෙයට අතින් එකතු කරලා අපි එකක් හදා ගන්නවා සැප දුක් දැනෙනවා. රහතන් වහන්සේට එතනට එනවා දැනෙන දෙයට උන්වහන්සේ අලුතෙන් එකක් එකතු කරගන්නේ. ඒ නිසා උන්වහන්සේට දුක් විඳින්න ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් විඳින්න තැනක් නැහැ ලෝකෙ. හැබැයි අපි මේ ඇහෙන දැනෙන දැනගන්න සීමාව ඉක්මවා අපද යම් නිර්මාණයක් කරගෙන ඒ අපි සිහි කරගන්න දෙයින් අපි හදාගන්න දෙයින් ලෝකේ බලන නිසා අපට බාහිරින් කෙනෙක් දෙයක් තැනක් හම්බ වෙනවා. ඊට සාපේක්ෂව අර කියපු දුක් ටික ඉඳිනවා. එතකොට ඔය තමන් තුලින් උපදවාගෙන බලන ටික අයින් කරගත්තොත් දිරණදී දිරනවාමයි ඒක ධර්මතාවය. ලෙඩ වෙනදී ලෙඩ වෙනවාමයි ඒක ධර්මතාවය. මැරෙනදී මැරෙනවාමයි ඒක ධර්මතාවය. ඒක මමවත් මගේවත් කාගේවත් නෙමෙයි ඒක ධර්මතාවය. එතකොට ඔන්න ඔය ධර්මතාවයේ පමණක් ඉතුරු වෙනව රහතන් වහන්සේට. ඒ දිරීමේ ලෙඩවීමේ මරණය මම හෝ මගේ නෙමෙයි. ඒ ධර්මතාවයේ ද අනුපාදා පරිනිර්වාණයෙන් නිමාවට පත් වෙනවා. ඉතින් අපටත් පුළුවන්කම තියෙනවා මේ ජීවිතය තුළ මෙන්න මේ දුක හට ගන්න හැටි. මේ දුක කියලා බුදුහාමුදුරුවෝ අදහස් කළේ කෙබඳු තැනකද කියන අදහස නිර්වචනය කරගන්න පුළුවන් වුණොත් අන්න මතු බුදුහාමුදුරුවෝට යන්න ඕනේ. දිව්‍ය ලෝකෙට යන්න ඕනේ නෑ ඒ බණ අහගන්න. දැන් ඔබට පුළුවන් නම් ඒ ටික තේරුම් ගන්න. මේ ටිකයි ඇහෙන්නේ ඇහෙනකොට මම මේ ටිකක් එකතු කරගන්නවා නේද? දැන් බලන්න දිවත් ගෙඩියත් ජීවා විඥානයත් නිසා ජීවා ස්පර්ශයෙන් රසයක් දැනෙන්න පුළුවන්. දැන් රසය දැනෙනකොට අපි රසය ආවේ පිඟානේ තියෙන දෙයින් මේසෙ තියෙන දෙයින් ගහේ තියෙන දෙයින් කියලා බලනවා නම් කොච්චර වැරදිද? රසය ආවේ කොහෙන්ද? ස්පර්ශයෙන්. හරියට බලනවා නම් ටිකක් හරි කටේ තියෙන ටික අතට අරගෙන බලන්න. ටිකක්වත් හරියයි එහෙම බැලුවොත්. පිඟානේ තියෙන දේ රස දැනුනේ නැහැ කවදා? මේසෙ තියෙන දේ රස විඳින්න බැහැ. ගහේ වැලේ තියෙන දේ රස විඳින්න නැහැ. ඔය කටට දාලා හබපු ටිකෙන් ඒ දිවත් ඒ ආහාරය හිත තුන්දෙනාගේ එකතු වෙන විරසයක් හැදුවේ ස්පර්ශයෙන් රසයක් හැදුවේ. හැබැයි අපි රසය බලන්නේ හරි අරකින් තමයි ආවේ. එහෙම බලන තාක්කල් අපි දුක දන්නේ නැහැ. දුක දන්නේ නැහැ. යම් දවසක දැනගත්තොත් දැකගත්තොත් රසය එන්නේ කොහෙන්ද කියලා. අපට එදාට ඇපල් රස නැහැ, මිදි රස නැහැ, අඹ රස නැහැ. දැන් රසයේ ඇපල් කරගන්නේ, අඹ කරගන්නේ, මිදි කරගන්නේ අපි. රසයේ ඇපල් වලට මිදි වලටයි තියෙන්නේ. ගෙඩි වලටයි තියෙන්නේ. ගෙඩි තිබුණාට රස විඳින්න බෑ දිව නැත්තම්. දිව තිබුණාට ගෙඩි නැත්තම් රස විඳින්න බෑ. දිවයි ගෙඩි දෙකම තිබුණත් රස දැනෙන්නේ නිර්වින්දනයේ වෙලයි කියලා. හිතත් දිවයි ගෙඩි හිතයි තුන්දෙනාම එකතු වෙලා තමයි රසයක් හදන්නේ. රසයේ හේතුවටයි තිනේ. සීනි තේ කොළ උණු වතුර එකතු වෙලා තේ එකක් හදනවා අපේ රස විඳින්න. තේ එක සීනි ද තේ කොළ ද උණු වතුරද? සීනි වල තේ කොළ වල උණු වතුර වල තිබුණාද කියලා බලන්න. සීනි වල නැති තේ කොළ වල නැති උණු වතුර වල නැති සීනි වලට තේ කොළ වලට උණු වතුරට අයිති නැති දෙයක් තමයි තේක. එනම් පෙර නොතිබීම හට ගන්න එක. තේක සීනී කියලා කිව්වොත් තේක උණු වතුරයි කිව්වොත් තේක තේකුඩුයි කියලා කිව්වොත් වැරදි. තුන්දෙනා එකතු වුණාම හට ගන්න බවක් නම් තියෙන අලුත් දෙයක්. එතකොට රසය කියන එක අලුත් දෙයක්. පෙර නොතිබීම හට ගන්න. හේතුවට අයිති නෑ, හේතු තුල තිබුණු දෙයක් නෙමෙයි. හැබැයි අපි ඒ ඇත්ත නොදන්නා කමින් අපි එකක් හිතා ගන්නවා මේ රසය අරහින් ආවේ අර ගෙඩියෙන් ආවේ අර කොළපාට ගෙඩියෙන්. දැන් කොළපාට ගෙඩි, රතුපාට ගෙඩි, පුංචි පුංචි ඒවා, ලොකු ලොකු ඒවා හදලා දෙන්නේ අපේ ඇතුළතින්. හා මේ රසයේ තියෙන ආවල්දේ. දැන් මල් ළඟ තියෙන දේ සී කරලා තමයි මේ රසය ආවේ ආවල්දේ කියලා බලන්න යන්නේ. දැන් බලන්න රසයක් දැනෙනකොට තමන් ළඟ චිත්‍රයක් සිහි කරගන්න නොතිබුණා නම් මොකද අපේ රසේ කවදාවත් නම් ඉඳලා නැහැ. ඒක දැන් පුරුදු එකක් නම් මේ රසේ මේක ඇපල්. දැන් කරවල ඒක ඇවේ. දැන් මේ රසය දැනෙනකොටම ඇපල් කියලා හිතාගන්න කොහොමද? ඇපල් ගෙඩිය මේ වගේ කියලා හිතාගන්න කොහොමද? දැන් සිතින් හදලා මවල දෙනවා රසය ආවේ මෙන්න මේකෙන් කියලා රවටන ගතිය ඇතුලේ තියෙන. මේ රසය දැනෙනකොටම රසය ආවේ කොහොමද කියලා හොයන්න වෙලාවක් නෑ. සිත අපිව මුලා කරනවා ඊ රසය මෙන්න මේකෙන් ආවේ. මෙන්න මේකෙන් ආවේ කියලා චිත්‍රයක් ඇඳලා පෙන්නනවා. ඒක දිහා බලාගෙන තීරණය කරනවා යම් සංජානාති තන් විතක්කේ. හා මේ ඇපල්. දැන් ඇපල් කියන අදහස උපදවා ගත්තේ කොහෙද ඇතුලේ? අර දීවටවත් ගිරියටවත් හිතරවත් ඇති නෑ ඒක වෙන එකක්. මනස ධම්ම මනෝවිඥාන. දැන් සිතින් සිහි කරගත්ත දේ ඊළඟට ගැට ගහනවා. හා මේ වේ රසය තමයි අරින්න ඕන. දැන් ඔන්නෝ බලන තාක් කල් අපි දුකදන්නේ. ඔන්නෝ ඒ බාහිරයෙන් හම්බ වෙන ටිකයි ඇතුලෙන් උපද්දව ගන්න ටිකේ දෙක වින් කරගන්න පුළුවන් වුණාම එදාට ඔබ දුකින් නිදුණා වේ. දුකින් නිදහස් වුණා වේ. එනිසා එවඳු සත්‍යයක පිහිටලා මේ දහම තවදුරටත් හඳුනගන්න උත්සාහවත් වෙන්න. එතකොට ඒ තුල මේ දුකයි මේ සමුදයයි මේ නිරෝධයයි මේ මාර්ගයයි කියන සතර නුවණ පහසෙන් හඳුනා ගන්න පුළුවන් වේවි. ඒ සඳහා උත්සාහවත් වෙන්න වීරිය වඩන්න. ඊට එරෙහි යක්ෂ භූත මාර සතුරු කර්ම රෝග පීඩාවන් දුරු වී මේ ජීවිතයේ මේ ගෞතම බුදු සසුනේම මගඵල නිවන අවබෝධ වේවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගාමිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං පුඤ්ඤං තං අනුමෝදිත්වා බෝධයන්තු සිරං පදං අපි රැස් කර මේ සියලු කුසල කුණේ ධර්මයන් මත බුදුරදවත් සම්සන මේ බෝසතාණන් වහන්සේ ඇතුළු බුද්ධ බෝසත්යන් වහන්සේලාටත් පින් කැමති ඉෂ්ඨකාමී සියලු දෙවියන්ටත් පින් අත්පත් වේවා දිවිසු වැඩි දියුණුවේවා ප්‍රාර්ථනීය බෝධීන් වලින් සනසෙත්වා නමින් මේ පරලෝකීය කුල පරම්පරාගත අපේ ඥාති භූමිය පින්ගෙන සපතටපත් වේවා දෙවි සපතින් මිලි සපතින් සපවත් උතුම් ලෝතුරු සෝයෙන් සනසුවා මේ පින්වත් පවුලේ හැම දෙනාටත් මේ බොහෝ දෙනාට ධර්ම දානීය පිණිස මඟ සලසමින් මේ කල උතුම් පින් බල මහිමින් මේ පවුලේ හැම දෙනාටත් මේ උපකාරක ධර්ම ශ්‍රවණය කළ හැමටත් හේතු වැඩි ගුරු තෙමා පිය දූ දරු පවුල් වල සෑම සියලු දෙනාට මේ පුණ්‍ය සම්පත්තිය කුසල සම්පත්තිය තුනුරුවන්ගේ ආනුභාවය ආශිර්වාදේ කරණ කොටගෙන දෘශ්‍යමාන අදෘශ්‍යමාන වදුරුහාලික දුර්මේවා තුරාන්තරාවන් මගෙහි නිදුක් නිරෝගී භව චිර ජීවනයේ සියලු යහපත උදා වේවා. කරන කියන සියලු යහපත් කටයුතු දිනෙන් දින දියුම්ී ලෞකික ලෝකෝත්තර සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. සසර ගමනේ සරණාතුරු නරක ආදී දුගති බයකට සාපිපාසාදී දුකකට නොපැමිණ දුර්ජන ඇසුරින් මිදී සත්පුරුෂ ඇසුරින් දසාගෙන ලෞතුරු මඟ පළමුවෙනි සැරසෙන්නට මේ පින් කරනද හේතු වාසනා වේවා. සම්බීතියෝ අඥන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වං කරාජෝ සුඛී දීර්ඝායුතෝ මම අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සම්ය සම්පත්ති නීවච අතෝ නිබ්බාන සම්පත්ති විනාතේ සංජ්ජතු.
ටිකක් පැන් ටිකක් Thank you.